මීළඟට අපි සූදානම් වන්නේ ලිඛිත සංනිවේදනය පිළිබඳව සාකච්ඡා කරන්න.
ඔව්, ලේඛනයක් කියන්නේ දුවේ පුතේ භාෂාවේ දුෂ්‍ය ස්වරූපයට නැත්තම් පෙනෙන දුෂ්‍යයි කියලා කියන්නේ පෙනෙන. වාචික සංනිවේදිනී අපි කතා කළ දේවල් කාලයේ සහ අවකාශයෙන් මැකී යනවා. නමුත් ලිඛිත සංනිවේදනයේදී භාෂාවේ රූපමය ස්වභාවය වන අක්ෂර අකුරු භාවිතයෙන් සකස් කරගන්නා ලේඛන ස්ථීරව රඳවා තබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ පෙළපොත් පුවත්පත් ගත්තන් පස්සේ ඕනම ලියලා තියෙන ලියවිල්ලක් අපිට තියාගන්න පුළුවන්කම තියෙනවා. තව විදිහකින් අපි උදාහරණයක් බලමු. පොළොන්නරුවේ පොළොන්නරු යුගයේ ගත්තම් ක්‍රිස්තු වර්ෂ 1187 1196 දක්වා රජකම් කළ නිස්සංකමල් රජු විසින් පිහිටුවන ලද ගල්පොත ශිලාලිපිය අදටත් මේ විදිහට දෘශ්‍ය රූපයව අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනුරාධපුර පොළොන්නරු යුගවල සෙල්ලිපි, ටැම්ලිපි, ගිරිලිපි වැනි ලිපිවල අපේ මේ දෘශ්‍ය ස්වරූපේ ඔවුන් කළ කී දෑ සියල්ල පිළිබඳව අපට එහෙනම් කියවා දැකගෙන ඒක අපට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා.
භාෂාව උපදින්නේ දුවේ පුතේ වාචික සංනිවේදනයේ පාදක කරගෙන. ඒ වුණාට ලිවීම ආරම්භ කළාට පස්සේ ඒක වෙන් වෙන්න සංවර්ධනය වන්නට පටන් ගත්තා. සිංහල හෝ දෙමළ භාෂාවල පවතින ලක්ෂණයක් තමයි දුවේ පුතේ වාචික භාෂාවට වඩා වෙනස් විදියකට ලිඛිත භාෂාව පවතිනවා. මේ විදියට භාෂාවේ රූප දෙකක් මෙහිදී පෙනෙන නිසා, ඒ කියන්නේ වාචික හා ලිඛිත ලෙස භාෂාව පැවතීමට භාෂා ද්විරූපීතාව විදියට හඳුන්වනවා.
ඔව්, භාෂාවේ මේ ද්විරූප ගුණය අපි දැනගැනීම ඉතාම වැදගත්. ඒ කියන්නේ වී කියලා කියන්නේ දෙකනේ, රූපී අපි කියන්නේ රූප දෙකක්. අපි බලමු. එයින් අදහස් වන්නේ අපි කතා කරන ආකාරයෙන් ලියන්නේ නැති බව. කතා කරන දේම අදහස් කරන නමුත් ලිවීමේදී වඩා විධිමත් පිළිවෙලකට භාෂා යොදා ගැනෙනවා. දැන් උදාහරණයක් බලමු අපි. මම කමි. මම නම් ඒකට උක්තේ අපි උක්තාඛ්‍යාතේ බැලුවන් පස්සේ මී කියන එකකින් අවසන් වෙන්නට ඕන. අපි කියලා බැලුවොත් එහෙම අපේ සිංහල භාෂාව තුළ මූ කියලා තමයි අවසන් වෙන්නේ. අපි ගමට යමු. ඒ විදිහට ගත්තන් පස්සේ ව්‍යාකරණානුකූලව අපි එහෙනම් සකස් කර ගැනීමක් සිද්ධ වෙනවා. අපි කතා කරන භාෂාව තුළදී එහෙම නැහැ. අපි ගමට ගියා, අපි ගමට යනවා, මම කෑවා, ඒ විදිහට වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා වාචික භාෂාව හා ලිඛිත භාෂාව අතර වෙනස්කම් දැන ගැනීම ඉතාම වැදගත්. ලිඛිත භාෂාව ගැන සැලකිල්ල යොමු කිරීමේදී හඳුනාගත හැකි අංග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම රාජකාරී ලිපියක්, වාර්තාවක්, ජීවදත්ත පත්‍රිකාවක් ලියන විට යම්කිසි විධිමත් භාවයක් තියෙනවා. ඒ කියන්නේ රාජකාරී ලිපියක් ලියන විට අපි උදාහරණයක් කරන් බලමු. දැන් ඔබ සමහර ලියලා ඇති මේ 10 වසරේදී අපි ඉගෙන ගන්නවා මේවා. පුංචි පන්තිවලත් ඉගෙනගෙන තියෙනවා. රාජකාරී ලිපියකදී මෙන්න මේ ආකෘතියක් යටතේ මේවා ඇතුළත් කරමින් තමයි ලිපි ලියන්නට ඕන. යවන්නාගේ නම, ලිපිනය, දිනය, ලිපියේ මාතෘකාව, අන්තර්ගතයේ අවසානයේ කියන මෙන්න මේ ගුණයක් යට නැත්නම් ආකෘතියක් යටතේ තමයි අපි මේ ලිපිය ලියන්නේ. මේ විදිහට ගත්තන් පස්සේ අපි මේ ලියන ඕනම ආකාරයේ ලියවිල්ලක් ආකෘතියකට අනුව සකස් කරන එක විධිමත් භාවයකින් තමයි සකස් කරන්නේ. අපි ගමුකු ජීවදත්ත පත්‍රිකාවක් ලියන හැටි බලමු. ඒකට සාමාන්‍ය ආකාරයට අපි A4 කඩදාසියක් භාවිතා කරනවා. ඊළඟට අපිට පරිගණකයෙන් පුළුවන් පරිගණක අකුරු භාවිතා කරන්න පුළුවන්. ඒක ආකර්ෂණීය සකස් කරන්න පුළුවන්. සැලැස්මකට අනුව මාතෘකා යොදලා ඒවත් හද අකුරින් ලියමින් නැත්නම් අච්චු ගසමින් වරණ අකුරු ආදී යොදා ගනිමින් මේ කාර්යයන් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මුලින් මතක් කළ විදිහට අර ද්විරූපතාව මේ සෑම භාෂාවකම දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම නේද මැඩම්?
එහෙම. ඒ කියන්නේ වාචික භාෂාවට වඩා ලිඛිත භාෂාව විධිමත්. එයින් අදහස් වෙන්නේ ලිඛිත භාෂාවේ ව්‍යාකරණ තියෙනවා, අක්ෂර වින්‍යාස තියෙනවා, අකුරු වල හැඩයක් තියෙනවා, විරාම ලක්ෂණ යොදන්න ඕනේ, ලිවීමේදී වචන ඈත් කරලා ලියන්න ඕනේ, ඒ වගේම වාක්‍යයක් තවත් වාක්‍යයකින් වෙන් කරලා දක්වන්න ඕනේ, එක් ඡේදයක් තවත් ඡේදයකින් වෙන් කරලා දක්වන්න ඕනේ. සමහර ලේඛන සඳහා සම්මත ආකෘතිය අනුගමනය කරන්න ඕනේ.
ඔව්, දැන් අපි මේ මතක් කළ විදිහෙටම ලිඛිත භාෂාවේ ඒ විදිහ විධිමත් භාවයක් තියෙනවා. අපි අර භාෂා ද්විරූපතාවය කියන එක හොඳින් දරුව තේරුම් ගන්නට ඕන. අපි සිංහල, දෙමළ වගේ භාෂාව ගත්තන් පස්සේ ලියන ආකාරයත් කියන ආකාරයත් නැත්නම් අපි ලිඛිත විවහාරය කතන විවහාරය කියන මේ ආකාර දෙවිධයකින් තමයි භාවිතා වෙන්නේ. නමුත් ඉංග්‍රීසි භාෂාවේදී මේ භාෂා ද්විරූපතාවයක් දකින්න නැහැනේ. කතා කරන ආකාරයත් එක විදිහක්, ලියන ආකාරයත් එකම ආකාරයකින් තමයි දකින්න ලැබෙන්නේ. රයිට්. ඵලදායි ලේඛනයක් අපි සලකලා බලමු. මොනවද ඒ වගේ තියෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි නිර්වුල් බව සහ පැහැදිලි බව. දැන් දුවේ පුතේ ඔගොල්ලොන්ගේ 10 වසර පොතේ මේවා පැහැදිලිවම සටහන් කරලා තියෙනවා. ඒ පොතත් ඔබ ළඟ තියාගෙන මේට සවන් දෙමින් හොඳින් අවධානයෙන් අවබෝධින් මේ කාර්ය හා සම්බන්ධ වෙන්නේ කියන එකත් අපි මතක් කරනවා. ඔව්, මම මතක් කළේ නිරෝළු බව සහ පැහැදිලි බව තියෙන්නට ඕන ඵලදායි ලේඛනයක. මේකෙන් අදහස් වන්නේ ඕනම ලේඛනයක ඵලදායීතාව රඳාපවතින්නේ එහි ඇති අන්තර්ගතය අනුව. ලේඛනයක අන්තර්ගතයේ අදහස නිශ්චිතව දක්වන්න ඕන. තවත් එකක් තමයි ලේඛනයකට උචිත ආකෘති හා නිර්මාණශීලීත්වයේ අනිවාර්යම තියෙන්නට ඕන. ඉන් අදහස් කරන්නේ එක් එක් ලේඛනයට යොදා ගන්නා සැලසුම් සඳහා අනන්‍යතාවයක් තියෙන බවයි. අපි බලමු රාජකාරී ලිපි, පෞද්ගලික ලිපි, ආකෘති පත්‍ර, වාර්තා, විද්‍යුත් තැපැල් ආදී ආකෘති දෙස බැලුවම මේ වෙනස්කම් හොඳටම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේවාගේ ඇති නිර්මාණශීලී බවත් වැදගත් වෙනවා. අවසාන ලක්ෂණේ තමයි අපි ඵලදායි ලේඛනයක ලක්ෂණ හඳුනා ගන්නකොට ඒ තියෙන්න ඕන අනිවාර්යෙන්ම සම්මත ව්‍යාකරණ විදි භාවිතය. ඒ කියන්නේ ලේඛනයේදී භාෂාව නිවරදිව යොදාගත යුතු බවයි. සාහිත්‍යමය ලේඛනවලදී භාෂාව සෞන්දර්යාත්මකව හා නිර්මාණශීලීව යොදා ගන්නට ඕන. නමුත් රාජකාරී ලිපිවලදී යොදාගන්නේ ඒතම ආවේනික භාෂා රටාවක්.
ඉතින් දුවේ පුතේ, මේ විදිහට ලේඛනය පිළිබඳව නිපුණතාවයක් ලබා ගන්න කෙනෙකුට සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවනි ලේඛකයෙක් වෙන්න. උත්සාහ කරන්න. මොකද දන්නවද? කරන්න ඕනේ. දිගින් දිගටම ලියන්න. ඒ වගේම පොත්පත් කියවන්න. එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය රාජකාරී ලිපි ලියන්න. ජීවදත්ත පත්‍රිකා සකස් කරන්න වැනි ලේඛන සකස් කරන අවස්ථා ආවිට ඒක නිවැරදිව කරන්න. විවිධ කරුණ යටතේ ලියවුන ලිපි අධ්‍යයනය කරන්න. ඒ වගේම ලිපි ලිවීම මගින් ඔබගේ ලේඛන කුසලතාවය වර්ධනය කරගන්න පුළුවන්.
ඔව්, ඒ වගේම පාසලේ සමිතුවල වාර්තා ලියන්න පුළුවන්. පාසලේ පුවත්පත්වලට ලිපි ලියන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන වෙලේ අපි ජාතික පුවත්පත්වලට ලිපි ලියන්නත් පුළුවන්. අපටම වෙන්විච්ච පිටුවද පුවත්පත්වල තියෙනවා. ඔයාලගේ ලේඛන කුසලතාව ඔයාලටම තමයි වැඩි දියුණු කරගන්න පුළුවන් දුවේ පුතේ. වෙනත් කෙනෙකුට ලේඛන කුසලතාව අත්පත් කර දෙන්න බෑ. වෙන දේවක් වගේ නෙවෙයි. ඒක ලියලම තමයි අපිට පුහුණු වෙන්නට ඕන. ඒ කියන්නේ සතත අභ්‍යාසයෙන් මේ කාර්ය කරන්නට ඕන. ඔයාලටම උත්සාහ කරන්න ඕන තමන් විසින්ම පුහුණු කරගත යුතු කාර්යයක් කියලා. ඒ වගේම නිර්මාණාත්මක කවි, කෙටි කතා වගේ දේවල්ද ලියලා පුහුණු වෙන්නට ඕන. එතකොට ඔයාලටත් දක්ෂ ලේඛකයෙක්, ලේඛිකාවක් වන්න පුළුවන්. අපි නිකන් අපි කතා කළා වගේ, අපි කතා කරනවා වගේ, මතක් කරනවා වගේ මාටින් වික්‍රමසිංහයන් වැනි විශිෂ්ට ලේඛකයෝ ඉතුලින් බිහි වෙන්නට පුළුවන්කම තියෙනවා.
හොඳයි. ඉතින් අපි ලිඛිත සංවේදනය යටතේ මෙතෙක් වෙලා සාකච්ඡා කළේ ලිඛිත සංවේදනය කියන්නේ මොකද්ද, භාෂාවේ ඇති ද්විරූපිතාව පිළිබඳ වාචික භාෂාවට වඩා ලිඛිත භාෂාවේ ඇති විධිමත් භාවය පිළිබඳව පළදායි ලේඛනයක ඇති ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ලේඛනය පිළිබඳ නිපුණතාවයක් අත්පත් කරගන්නේ කොහොමද කියලත් අපි සාකච්ඡා කළා. එසේනම් මීළඟට අපි දෘශ්‍ය සංනිවේදන ස්වරූප පිළිබඳව සාකච්ඡා කරමු නේද? දෘශ්‍ය සංනිවේදනයේ ආරම්භය ගැන කතා කළොත්
හොඳයි. මානව පරිණාමයේ දෙස බලන විට මොකද දුවේ පුතේ මුලින්ම සංනිවේදනය ක්‍රමයේ වූයේ? ඔයාලා දන්නවා මීට පෙර සංනිවේදන විකාශනයේ කොටසේ ඉගෙන ගත්තා ඔබ, ඔබට මතක ඇති. මුල්ම සංනිවේදන ක්‍රමයේ හැටියට හැඳින්වෙන්නේ දෘශ්‍ය සංනිවේදනයයි. එදා මිනිස්සු සාමූහිකව කටයුතු කරන්න පෙළඹීමක් සමගම ඕනුන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා මුලින්ම ගින්දර, දුමහා, සූර්යාලෝකයේ භාවිතා කළා. වනයේදී තමන් ලැබූ අත්දැකීම්, සතුන් දඩයම් කළ ආකාරය ආදිය අනෙක් අයට ප්‍රකාශ කළේ අභිනේ අංග චලනය හා මුහුණේ ඉරියව් මගින්. මේවා දැකීමෙන් අදහස් වටහාගත් ඔවුන් පසුව ගස්වල, ගල්වල රූප ඇඳ පෙන්වීමට යොමු වුණා. මෙන්න මේ විදිහට තමයි දෘශ්‍ය සංනිවේදනයේ ආරම්භයේ සිද්ධ වන්නේ. ඒක මේ රටට විතරක් නෙවෙයි, කුයි රටේ බැලුවත් ගුහා ආශ්‍රිතව ජීවත් වුණු ඒ අපේ ආදි මුතුන් මිත්තන් සිටියේ ස්ථාන බැලුවන් පස්සේ මේ බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා.
සමාජයේ අවශ්‍යතා මත අද විවිධ දෘශ්‍ය මාධ්‍ය භාවිතා වෙනවා නේද?
ඔව්. උදාහරණයක් ගත්තොත් එහෙම මහා මාර්ගයේ ඇති විවිධ සංකේත සංඥා ආදිය අපට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. පාරමාරු නිස්ථානයක් බලන්නකො. නලා ශබ්ද කිරීම තහනම්, වාහන හැරවීම තහනම් ආදි වශයෙන් ඇති මාර්ග සංඥා පෝරුද මේ ආකාරයෙන් දෘශ්‍ය සංනිවේදන මෙවලම් ගණිතයට අයිති වෙනවා.
දෘශ්‍ය මාධ්‍ය නිපුණතා සංවර්ධනය කරගන්න නම් සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය හා නූතන දෘශ්‍ය මාධ්‍ය මෙවලම් තේරුම් ගන්න ඕනේ නේද? එසේනම් අපි බලමු සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය මෙවලම් මොනවද කියලා, නූතන දෘශ්‍ය මාධ්‍ය මෙවලුනුත් මොනවද කියලා. සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය තමයි ගින්දර, දුම, ගස්වල එල්ලු කොළාතු, චිත්‍ර, ගස්වල කැපූ පට්ට. නූතන දෘශ්‍ය මාධ්‍ය තමයි අත්පත්‍රිකා, පෝස්ට, පොත්පිංච, බිත්ති සටහන්, ධාරා සටහන්, මාර්ග සංඥා.
මහාමාර්ගයේ විනය පවත්වාගෙන යාමට මාර්ග සංඥා පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍ය කාරණයක්. දුවේ පුතේ ඔබත් අපත් හැමදෙනා මාර්ගේ ගමන් කරන අය. අපිට සමහරවිට ඉදිනෙදා බොහෝ විට මාර්ගයේ සිටින අවස්ථාවන් බොහෝ විට තියෙන්න පුළුවන්. එම දෘශ්‍ය මාධ්‍ය පිළිබඳව තේරුම් ගැනීමටත් ඒවාට අනුගත වීමටත් අවශ්‍ය නිපුණතා වර්තමානයේ ජීවත් වන්නවුන්ට අත්‍යවශ්‍යම දෙයක්. ක්‍රියානතුරු විශ්ලේෂණය කළහොත් පෙනෙන ඒවායින් වැඩි ප්‍රමාණයක් මාර්ග සංඥා සලකුණු නොසලකා හැරීම නිසා සිදුවී ඇති බවයි. මේ නිසා අපි දවසකට විශාල පිරිසක් අපින් අහිමි වෙනවා, ජීවිත හානි සිද්ධ වෙනවා.
රියදුරු විතර නෙවෙයි, මගේවත් මේ නොසලකා හැරීම කරනවා නේද?
ඔව්. පාරේ කහිර සංඥාවක් ගත්ත විට ඒ පිළිබඳ නිපුණතාව ජනයා තුල අඩුයි. කහිර පාවිච්චි කිරීමේදී දෙපස එන වාහන දෙස බලන්න ජනයා පුරුදු වෙන්න ඕනේ. ඒක විශේෂයෙන්ම තමන්ට තියෙන අයිතිවාසිකමක් කියලා නිතරම මාර්ගයේ එහෙ මෙහෙ පැනීම නොකළ යුතුම දෙයක්.
මහජන පුස්තකාලවලදී, පාසල් පුස්තකාලවලදී නිශ්ශබ්ද විය යුතු බවටද, දුරකථන ක්‍රියා විරහිත කළ යුතු බවටද සංඥා ප්‍රදර්ශනය කරලා තියෙනවා. රෝහල් අසල වාහන ශබ්ද කිරීම තහනම් වැනි සංඥාපුවරු බොහොමයක් ප්‍රදර්ශනය කරලා තියෙනවා.
ඔව්. අද සමාජයේ ජීවත් වන හැම කෙනෙක්ම මේ ආකාරයෙන් තමන්ගේ නෙත ගැටෙන සංනිවේදන සංඥා සංකේත තේරුම් අරගෙන ඒවට අනුගත වීමට අවශ්‍ය නිපුණතාව සංවර්ධනය කරගන්න ඕන.
එසේනම් අපි මීළඟට සාකච්ඡා කරන්න යන්නේ ශ්‍රව්‍ය සංවේදන ස්වරූප පිළිබඳවයි. පොඩි දැනුම් දීමක් කරන්න ඕනි ඔයාලට. 10 ශ්‍රේණියේ පෙළ පොතේ 50 පිටුවේ ශ්‍රව්‍ය සංවේදන යටතේ දෘශ්‍ය මාධ්‍ය නිපුණතා ලෙස වැරදීමකින් මුද්‍රණය වී තිබෙනවා සමහර පොත්වල. ඒ දෘශ්‍ය මාධ්‍ය නිපුණතා නෙවෙයි ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා කියලා අපි පාඩම් කරගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, මීළඟට ශ්‍රව්‍ය සංවේදන ස්වරූප පිළිබඳ සාකච්ඡා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි. දුවේ පුතේ, හඬ පාදක කරගෙන සිදුවන සංනිවේදනයේ ශ්‍රව්‍ය සංනිවේදනයේ විදිහට හඳුන්වන්න පුළුවන්. නැවත මම මතක් කළොත්, හඬ පාදක කරගෙන සිදුවන සංනිවේදනය ශ්‍රව්‍ය සංනිවේදනයේ කියලා හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ශ්‍රවණය කිරීමේ හැකියාව තිබිය යුතුමයි. මෙහිදී විවිධ ශබ්ද හා ධ්වනි උපයෝගී කරගෙන විවිධ අර්ථ පැහැදිලි කරගත හැකියි. ශ්‍රව්‍ය සංනිවේදනයේදීද සාම්ප්‍රදායික හා නූතන සංනිවේදන ප්‍රවේද ගණනාවක් අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය මොනවද කියලා අපි බලමු. හූව, ගණ්ඨාර ශබ්ද, බෙර හඬ, සත්ව නාද, ස්වභාවික ශබ්ද ආදිය අපට නම් කරන්න පුළුවන්කම තියෙනවා.
අපි පොඩ්ඩක් අහලා බලමුද කුමාරස, මේ ගණ්ඨාර ශබ්ද බෙර හඬ වල වෙනස්කම් මොනවද කියලා.
හොඳයි.
බලන්න, බෙරහඬ පාසල්වල තේවාව වෙලාවේදී බෙරහඬවල වෙනස්කම් තියෙනවා. මල බෙර වෙනස්, මගුල් බෙර වෙනස්, පාසලේ පූජාවට ගහන බෙරහඬ වෙනස්. බලන්න ගාන්ඨාර ශබ්දවල වේගෙන් ගහන යනකොට පන්සලේ හාමුදුරුවන්ට කලබලයක් කියලා, අපි හදිස්සි අවස්ථාවක් කියලා පන්සලේ ඇහෙන දිගින් දිගටම ගාන්ඨාර ශබ්දයක් ඇහෙනකොට අපි කැමෙන් දුවගෙන යනවා නේද? බලන්න, වේගෙන් දිගට ගහගෙන යනකොට. ඒ වගේම මේ ගාන්ඨාර ශබ්දය බුද්ධ පූජාවක් කියලා අවසන් වෙනකොට වදින්නේ නැවති නැවති ගහන ගාන්ඨාර ශබ්දයක්. කුරුළු නාදානුවත් ශ්‍රව්‍ය සංනිවේදනයක් සිද්ධ වෙනවා. සිංහල අවුරුදු වලට පෙර කෑ ගහන කොහාගේ ශබ්දය කොහොමද? ඒ අවුරුදු එන බව මිනිස්සු ඒ ශබ්දයෙන් දැනගන්නවා නේද? අපි අහලා බලමු මේ කොහාගේ ශබ්දය. උදේම කුකුළ කෑ ගහනවා නේද? උදේම අපි අහලා බලමු කුකුළගේ ශබ්දේ. අපේ ශ්‍රාවී සංවේදනය කරනවා එළිය වැටුණා කියලා. ඒ වගේම කුරුල්ල කිචි බිචි ගාන ශබ්දේ. ඒවා ඇහෙනවත් සමගම අපි දන්නවා අපට සංවේදනය කරනවා මේ එළිය වැටිලා කියලා. කපුට කාක් කාක් ගාන ශබ්දය. ඔව්, අපේ අම්මලා තාත්තලා උදේම නැගිටලා තමගේ රාජකාරිය වලට යනවා ඔය ශ්‍රව්‍ය සංනිවේදනය නිසා. ඊළඟට මේ දවස්වල ඔයගලන්ට ඇහෙනවා හරිම දුක්ඛිත ශබ්දයක්. 19:20 ඇම්බියුලන්ස් එකේ ශබ්දය. ඔයගලන්ට නිතරම ඇහෙනවා. අපිව බය ගන්නන අපට බිය උපද්දවන මේ ශබ්දය අපට යමක් සංවේදනය කරනවා. ඈතින් අපිට ওই ශබ්දය ඇහෙනකොට අපි කියන අනේ කොරෝනා ලෙඩෙක් තවත් ඉන්නව නේද කියලා නේද? ඒ වගේම අපි ගුවන්විදුලියෙන් ප්‍රවෘත්ති පටන් ගත්තා කියලා ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වාදනයක් ඇහුන ගමන් අපි දුවගෙන එනවා අපි ප්‍රවෘත්ති පටන් ගන්න යන්නේ කියලා.
ඔව් විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවේ නේද?
ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වාදනය. මේ විදිහට මේ උදාහරණ අනුව අපි ශ්‍රව්‍ය සංවේදනය අපි කොහොමද අපේ ජීවිතේ එකට යෙදিলা තියෙන්නේ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. ඉතින් දුවේ පුතේ ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා අත්පත් කරගන්න නම් විවිධ ශබ්ද තේරුම් ගැනීමේ හැකියාව දිනු කරගන්න ඕනේ. යෝග්‍ය පරිදි ඒවට අනුගත වීමටත් පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ගුවන්විදුලිය සංගීත ඇතුළු නවීන ශ්‍රව්‍ය මාධ්‍ය ග්‍රහණය කර ගැනීමටත් තේරුම් ගැනීමටත් ඒවා තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් කර ගැනීමටත් අවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගැනීම අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ අපට ලැබිලා තියෙන කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යනවා. අපිට තව සාකච්ඡා කරන්න ඕනේ විධිමත් සංවේදන සහ විධිමත් සංනිවේදනය. ඉතින් අපි එය 20 වෙනිදා දහවල් 3:00 to 4:00 දක්වා අපේ සංවේදන හා මාධ්‍ය අධ්‍යයනය සඳහා විෂය සඳහා වෙන් වී තිබෙනවා. අපි ඒ කාලය තුළදී ඔබට ගෙනහැර දක්වන්නම් ඉතිරි සංවේදන ස්වරූප පිළිබඳවත් මේවා කොහොමද අපේ විභාගෙදී අහන්නේ, ඒ වගේම අපේ පහුගිය ප්‍රශ්න පත්‍රවල කොහොමද තියෙන්නේ කියන එක අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. නැවතත් මෙවැනි මොහු වැඩසටහනකින් අපි ඔබ හමු වෙනතුරු ඔබේ ආලින්දයට පැමිණීට බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබට නිරෝගිමත් දිවියක් ගත කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින අපට මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ගුවන් කාලේ ලබා දුන් කඳුරට සේවයේ සියලුම කාර්ය මණ්ඩලයටත්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේරත් බණ්ඩක් කොරළගේ මැතිතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. ආයුබෝවන්.
සන්නිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව ඒ විෂයන් පිළිබඳව අපේ දරුවන්ව දැනුවත් කළේ දෙනුවර අධ්‍යාපන කලාපයේ සන්නිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳ ගුරු උපදේශිකා JCG හේවගේ මහත්මිය සමග කඩුගන්නාව ජාතික පාසලේ සන්නිවේදනයේ හා මාධ්‍ය විෂය භාර ආචාර්ය MTT කුමාර මහතායි.
මැද රට ගුරු ගෙදර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාලය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මැද රට ගුරු ගෙදර පන්තිකාමරයෙන් ඔබට ගොස් නිවසේ ආලින්දයට සතියේ සෑම දිනකම පසොරු 3:00 to 4:00 කඳුරට සේවයෙන් FM 90.1, 107.3, 107.5 ඔස්සේ මැදරට ගුරු ගෙදර. මැදරට ගුරු ගෙදර පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකයන්ට ප්‍රියන්ති කොඩිතුවක්කු 0.74161013 රංගන ගුණරත්න 0.71439 57 58 මැදරට ගුරු ගෙදර.